අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ගෘහාර්ථික විද්‍යා විෂය සමග සම්බන්ධ වෙන මම වත්තිගම් බාලිකා මහාවිද්‍යාලයේ ජයන්තා වීරසේකර. හොඳයි දුවේ පුතේ, අපි අද සාකච්ඡා කරමු 11 වෙනි ශ්‍රේණියේ ආහාර පරිරක්ෂණය කියන පාඩම. ආහාර පරිරක්ෂණය. ඔබ අනිවාර්යයෙන්ම දුවේ පුතේ මේ සාකච්ඡාවේදී ඔබේ පෙළපොත සමග සම්බන්ධ වෙන්න, ඔබ පෙළපොත පෙරලගන්න 66 වෙනි පිටුව මේ පෙළපොත සමගම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා මම කියනවා. ආහාර පරිරක්ෂණය ගැන කතා කරද්දී ඔබ දන්නවා දුවේ පුතේ, අපි පරිභෝජනය ගන්න සෑම ආහාරයක්ම නරක් වීමට භාජනය වෙනවා කියලා. එතකොට ආහාර නරක් වීමට බලපාන සාධක තියෙනවා. මොනවද? ජීවවිද්‍යාත්මක, රසායනික හා භෞතික කියන හේතු ආහාර නරක් වීම සඳහා බලපානවා. ඒතර මේ හේතු සාධක වෙන වෙනම අපි කලින් පාඩම් වලදී සාකච්ඡා කරලා තියෙනවා. මම ඒ කරුණු මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අනුව අපි බලමු පුතේ ආහාර පරිරක්ෂණය කියන්නේ මොකක්ද කියලා. එතකොට ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ මෙන්න මේ ආහාර නරක් වීම පාලනය කරලා ආහාර නරක් වීම වළක්වා ගැනීමට විවිධ ක්‍රම යොදා ගන්න එක තමයි ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. එතකොට මේ ආහාර නරක් වීම පාලනය කරලා, එතකොට ආහාර නරක් වීම වළක්වා ගන්න විවිධ ක්‍රම යොදලා ආහාර කල් තබා ගැනීම තමයි අපි ආහාර පරිරක්ෂණය කියලා හඳුන්වන්නේ. මේ පරිරක්ෂණ ක්‍රම දෙකක් තියෙනවා. එකක් සරල ක්‍රම, අනිත් එක තමයි නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කරන ආහාර පරිරක්ෂණය. ඔබ දන්නවා පුංචි පන්තිවල ඉඳලාම ඔබගෙනගෙන තියෙනවා අපි නිවසේදී භාවිතා කරන සරල පරිරක්ෂණ ක්‍රම මොනවද කියලා. ඒ අනුව වියලීම සරලම දෙයක් තමයි. අපි මුංජි කාලේ ඉඳලම දන්න එකක් තමයි වියලීම මගින් ආහාර කල් තබා ගන්නවා කියන එක. ඒකට උදාහරණ කියනවා නම් ගොඩාක් තියෙනවා නේ. ආහාර වේලලා කල් තබා ගන්නවා. කෝස්, තෙල්, කරවිල, මිරිස්, ඒ වගේ දේවල් අපි තව උදාහරණ කියන්න පුළුවන්. තව ඒ වගේ දේවල් අපි වේලලා කල් තබා ගන්නවා. මේක සරල ක්‍රමයක්. අපි ගෙවල් අපේ ගෙදර නිතරම පාවිච්චි කරන පරිරක්ෂණ ක්‍රමයක් තමයි වියලීම කියන්නේ. ඒත් එක්කම ලුණු දැමීම. ලුණු දැමීම කියලා කිව්වම ඒකත් ඔබ දන්නවා, ලුණු දෙහි හැදෙනවා. දෙහි අපි කපලා ඒවට ලුණු දාලා අවුව වේලලා ගන්නවා. මම ඉස්සරහදී කතා කරනවා මේ ලුණු දෙහි දැමීම සම්බන්ධව. ඒ නිසා මම දැනට කෙටියෙන් කියන්න ලුණු දැමීමට උදාහරණයක් විදිහට දෙහි හඳුන්වා දෙන්න පුළුවන්. ඒත් එක්කම ටොපි දෝසි සෑදීම. මේ ටොපි දෝසි හදනවා, පුහුල් දෝසි හදනවා, අල ටොපි හදනවා, මොන සරල පරිරක්ෂණ ක්‍රමයක්. චට්නි සෑදීම. ඇඹරල්ල චට්නි හදනවා, අඹ චට්නි හදනවා. අපි ගෙවල්ල කරනවා, වලගේ අම්මලා මේවා කරනවා. මුළුත් ඊගාවට ඇඹුල් තියල්ගේ සෑදීම. මාළු ඇඹුල් තියල් දානවා. මේවා සරල පරිරක්ෂණ ක්‍රම විදියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ පරිරක්ෂණ ක්‍රමවලදී අපි මොකද්ද කරන්නේ? ආහාර නරක් වීමට බලපාන හේතු පාලනය කරන එක තමයි කරන්නේ පරිරක්ෂණය කිරීම. එතකොට අපි මේ ආහාර නරක් වීම පාලනය කරන්න අපි උපක්‍රම යොදනවා. මේ ආහාර නරක් වීම බලපාන හේතු පාලනය කරන්න අපි උපක්‍රම යොදනවා. එතකොට මේවා අපි මේ යොදන උපක්‍රම මොනවද කියලා බලමු. එතකොට සේදීම. සේදීමත් එක උපක්‍රමයක්, නැත්නම් ශිල්පීය ක්‍රමයක්. අපි ඉස්සරහදී කතා කරමු සේදීම කියලා කිව්වහම කොහොමද සේදීම මගින් මේ පරිරක්ෂණයට දායක වෙන්නේ, කරගන්නේ කොහොමද කියලා. ඊගාවක වියලීම. නැත්නම් අපි ඒක විජලනය කියලා හඳුන්වනවා. නේ? ජලයේ ඉවත් කිරීමේ ක්‍රියාවලියක්. විජලනය කියලා කියන්නේ ජලයේ ඉවත් වෙනවා. වියලීම. වේලීම කියලත් මේකට කියනවා. ඊගාවක තාපයට භාජනය කිරීම. තාපයට භාජනය කියලා කිව්වහම මේකෙදි ඉහළ තාපයක් භාවිතා කරන්න පුළුවන්, පහළ තාපය යටතේ භාවිතා කරන්නත් පුළුවන්. ඊගාව උපක්‍රමයේ තමා පරිරක්ෂණකාරක යෙදීම. ඊගාවක වාතයෙන් තොරවීම. මෙන්න මේ කරුණු ටික තමයි අපි අර ආහාර නරක් වීම පාලනය කිරීම සඳහා යොදන උපක්‍රම වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. මොනවද ඒ ටික? සේදීම, වියලීම, තාපයට භාජනය කිරීම, පරිරක්ෂණකාරක යෙදීම, වාතයෙන් තොර කිරීම. එතකොට ඇයි අපි මේ පරිරක්ෂණ උපක්‍රම යොදන්නේ? ප්‍රධාන වශයෙන්ම දුවේ පුතේ අරමුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සූත්‍ර ජීවීන් ඉවත් කිරීම. අපි මේ සේදීම, වියලීම මේ ඔක්කොම උපක්‍රම අපි යොදන්නේ සූත්‍ර ජීවීන් ඉවත් කරගන්න. ඒත් වගේම සූත්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හා එන්සයිම ක්‍රියාකාරීත්වය මර්ධනය කිරීමට ඒකත් එක අරමුණක් වෙනවා. ඒ වගේම සූත්‍ර ජීවීන් හා ආහාරය අඩංගු එන්සයිම විනාශ කිරීම. ඔන්න ඔය අරමුණු සඳහා තමයි අපි අර කලින් කිව්ව උපක්‍රම භාවිතා කරන්නේ. එතකොට අපි බලමු දුවේ පුතේ, දැන් අපි පළවෙනිම ස්රෝම කතා කරා අපි මේ නිවසේදී භාවිතා කරන සරල පරිරක්ෂණ ක්‍රම මොනවද කියලා. අපි ඒවා එකින් එකට ටිකක් විස්තර සහිතව කතා කරලා බලමු. පළවෙනිටම මම කියව වියලීම කියලා. අපි උදාහරණයට ගමු. අපි වියලීම මගින් කල් තබා ගන්න ආහාරයක් විදිහට කොස් ඔයාලට පෙළ පොතේ දීලා තියෙනවා. මං කලින් උච්චව පුතේ පෙළපොත පෙරලා ගන්න කියලා. පෙළපොත පෙරලා ගත්තාම ඔයාලට ගොඩාක් ඒක තහවුරු කරගන්න ලේසි වෙනවා. මොකද මේකේ දීලා තියෙන්නේ අපිට වගුවක් ආකාරයකින්. ඒ වගුව අධ්‍යයනය කරගන්න මම මේ පැහැදිලි කිරීමත් සමගම ඔබ පෙළපොත අධ්‍යයනය කරගෙන යන්න. එතකොට ඔබට ගොඩාක් පැහැදිලි වෙනවා. එතකොට බලන්න 67 පිටුවේ වියලීම උදාහරණයක් දීලා තිනවා කොස්. එතකොට අපි කොස් වියලපුවා, ඒ කියන්නේ වේලලා කල් තබා ගන්න කොහොමද? මොකද්ද අපි කරන්නේ? දැන් පරිරක්ෂණ ක්‍රමයේ තමයි වියලීම. කොස් වෙන්නත් පුළුවන්, දෙල් වෙන්නත් පුළුවන්, ඕන දෙයක් අරවිල වෙන්නත් පුළුවන්, කැමති දෙයක්. මොන පරිරක්ෂණ ක්‍රමයේ මොකද්ද? වියලීම. එතකොට මේ වියලීමේදී අපි යොදන උපක්‍රම මොනවද කියලා තියෙනවා. ඒ උපක්‍රමය අනුව අපි මූල ධර්මය හඳුනා ගන්නවා. මොකද්ද සිද්ධ වෙන්නේ කියන්නේ. අපි බලමු. දැන් කොස් කිව්වහම අපි මොකද කරන්නේ? සේදීම කරනවා. ඕන්න පළවෙනි උපක්‍රමය තමයි සේදීම. සේදීම කරනකොට මොකද වෙන්නේ? සේදීම කරන්නේ ඇයි? සුද්ධ ජීවීන් ඉවත් වෙනවා. සේදීම මගිනොත් සමහරක් සුද්ධ ජීවීන් ඉවත් වෙනවා. ඊගාවට අපි මොකද කරන්නේ? තාපයට භාජනය කරනවා. කලින් මං කිව්වා තාපයට භාජනය කරනවා පරිරක්ෂණ ක්‍රමවලදී, උපක්‍රමවලදී. ඉහළ තාපයට භාජනය කරන සමහරක් දේවලුත් ආහාර ද්‍රව්‍යයක් තියෙනවා. පහළ තාපයටදී භාවිතා කරන ආහාර ද්‍රව්‍යකුත් තියෙනවා. මෙතෙන්දී අපි ඉහළ තාපයකට භාජනය කරන්නේ නැහැ. තාපයට භාජනය කිරීමේදී මෙතෙන්දී කරන්නේ බ්ලාන්ච් කිරීම. බ්ලාන්ච් කිරීම තමයි කරන්නේ. මං හිතන්නේ ඔබ දන්නවා බ්ලාන්ච් කිරීම කියන්නේ මොකක්ද කියලා. බ්ලාන්ච් කිරීම කියන්නේ මං කෙටියෙන් පැහැදිලි කරන්නම් පුතේ. නටන ජලය සෙල්සියස් අංශක 128-121ක උෂ්ණත්වයට උෂ්ණ ජලය මේ බහලා, මේ ආහාර ද්‍රව්‍ය ජලයේ ඒ නටන මේ ජලයේ බහලා විනාඩි 2-3ක් පමණ කාලයක් ගිල්ලා තබලා ගන්න එක තමයි බ්ලාන්ච් කිරීම කියලා කියන්නේ. එතකොට බ්ලාන්ච් කිරීම තුලින් මොකද සිද්ධ වෙන්නේ? තාපයට ලක් වීමක් නේ සිද්ධ වෙන්නේ. එතකොට වෙන්නේ අර එන්සයිම අක්‍රිය වෙනවා. එන්සයිම අක්‍රිය වෙනවත් එක්ක මොකද වෙන්නේ? සමහරක් සුද්ධ ජීවීන් විනාශ වෙනවා. එතකොට සේදීම මගිනුත් මොකද වෙන්නේ? සුද්ධ ජීවීන් ටිකක් ඉවත් වෙනවා. එතකොට තාපයට ලක් කිරීමෙනුත් තවත් ඉතුරු වෙච්ච සුද්ධ ජීවීන් සහ එන්සයිම අක්‍රිය වඩපත් වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? බ්ලාන්ච් කරලා අරගෙන මොකද කරන්නේ? සූර්ය තාපය මගින් වේල ගන්නවා, නැත්නම් වියලීමට ලක් කරනවා. නේද? අපි කල් තබා ගන්න සමහර වේලල කල් තබා ගැනීම අපි අවුවේ දාලා වේලනවා. සූර්ය තාපයට මගින් කියලා කියන්නේ ඒකයි. එතකොට සූර්ය තාපය මගින් වේලීම සිද්ධ කරනකොටත් මොකද වෙන්නේ? තවත් ඉතුරු වෙලා තියෙනවා නම් සුද්ධ ජීවීන් සහ එන්සයිම ක්‍රියාත්මක වෙලා තියෙන ඒ ජල උපස්තරය ඉවත් වෙනවා. ඒ කියන්නේ දැන් අර තෙතමනේ ඉවත් වෙනවනේ වේලෙන්න වේලෙන්න සූර්ය තාපයට ලක් වෙන්න ජලය ඉවත් වෙනවා. නේද? ජලීය උපස්තරය කියලා කියන්නේ තෙතමනියට. එතකොට මේ තෙතමනිය ඉවත් වෙලා යනවා. වේලෙන්න වේලෙන්න ඒ තෙතමනිය ඉවත් වෙලා යනවා. තෙතමනිය ඒ ආහාර ද්‍රව්‍යෙන් තෙතමනිය ඉවත් වෙලා යනවා කියලා කියන්නේ නැත්නම් ජලීය උපස්තරය නැති වෙනවා කියන්නේ අපේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා යනවා කියන එක. එතකොට ඔබට පැහැදිලි වුණා නේද මේ පොතේ? ආහාර සෙදීම නිසා මොකද වෙන්නේ? සුද්ධ ජීවීන් ඉවත් වෙනවා. ඒත් එක්කම බ්ලාන්ච් කිරීමේදී මොකද වෙන්නේ? තාපයට ලක්වීම නිසා එන්සයිමත් අක්‍රිය වෙලා ආහාරයේ පැහැයත් ආරක්ෂා වෙනවා. ඒ වගේම තමයි අර සූර්ය තාපය මගින් ආහාර වියලීමේදී මොකද වෙන්නේ? සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට හා එන්සයිම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන ජලයත් පාලනය කරනවා. ඒ වගේම සුද්ධ ජීවී වර්ධනයට අවශ්‍ය කරන ජල ප්‍රමාණය එතකොට නොලැබෙන යාම නිසා සුද්ධ ජීවීන්ගේ වැඩිම මර්ධනය වෙනවා. එතකොට අපිට මේ කෝස් දෙල් එළවලු පළතුරු නොයේ තියෙන දේවල් තියෙනවනේ ආහාර ද්‍රව්‍ය අපිට වියලීම මගින් ඔන්න ඔය විදිහට පරිරක්ෂණය කරන කල් තබා ගන්න පුළුවන් වෙනවා. හොඳයි අපි බලමු ලුණු දෙහි දැමීම කියන එක. ලුණු දෙහි දැමීම කියලා කිව්වම ලුණු දැමීම තමයි ලුණු දෙහි කියන්නේ දෙහිවල ලුණු දාලා අපි කල් තබා ගන්නවා. මේක පැරණි ගත අතීතයේ සිටම ආපු ආහාර කල් තබා ගැනීම ක්‍රමයක්. ලුණු දානවා කියන එක. එතකොට මේ ලුණු කියන්නේ අපි නිවසේ භාවිතා කරන අකාබනික ලවණ ගණයට ගැනෙන පරිරක්ෂණ කාරකයක්. එතකොට ලුණු කියලා කියන්නේ පරිරක්ෂණ කාරකයක්. පරිරක්ෂණ කාරකයක් කියලා කියන්නේ දුවේ පුතේ අපි මොනාහරි ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම සඳහා යොදන දෙයක්. දැන් ලුණු පරිරක්ෂණ කාරකයක්. සීනි පරිරක්ෂණ කාරකයක්. පැණි පරිරක්ෂණ කාරකයක්. ගොරක පරිරක්ෂණ කාරකයක්. මෙන්න එතකොට ඔබ දැන් තේරුම් ගන්න පුළුවන් පරිරක්ෂණ කාරකයක් කියන්නේ මොකක්ද කියලා. හොඳයි. එතකොට ලුණු දෙහි දැමීම, ජාඩි දැමීම, මාළු ඇඹුල් තියල් කිරීම මෙන්න මේ වගේ පරිරක්ෂිත ආහාර සකස් කරනකොට අපි ලුණු භාවිත කරනවා නේද? ලුණු භාවිත කරනවා. එතකොට ලුණු යොදාගත්තහම මොකද වෙන්නේ? අපි බලමු ලුණු යොදාගත්තහම අර කලින් කතා කරා වගේ දැන් පරිරක්ෂණ ක්‍රමයේ වෙන්නේ ලුණු දැමීම. ලුණු දැමීම මගින් මොකද වෙන්නේ? අපි යොදන උපක්‍රම මොනවද කියලා බලනවා. එතකොට දැන් අපි ලුණු දෙහි හදනවා නම් අපි උදාහරණයකට ගන්නවා ලුණු දැමීම මගින් කල් තබා ගන්න නැත්නම් පරිරක්ෂණය කරන ආහාරයක් විදිහට ලුණු දෙහි හදනවා. එතකොට ලුණු දෙහි හදන්න ගත්තාම අපි මොකද කරන්නේ? අර දෙහි ගිරි ටික හොඳට සෝදනවා. දෙහි ගිරි ටික හොඳට සෝදනවා කියලා කියන්නේ ඉතින් සිද්ධ වෙන්නේ මොකද්ද? මූල ධර්මයේ වෙන්නේ සුද්ධ ජීවීන් ඉවත් කිරීම සිද්ධ වෙනවා. හොඳයි. ඊගාවට අපි මොකද කරන්නේ? පරිරක්ෂණ කාරකේ භාවිතා කරනවා. ඒ කියන්නේ ලුණු යොදනවා. දෙහි ගෙඩියට ලුණු යොදනවා. ඒක අපිට දෙහි ගෙඩිය ඔය කට්ට දැකලා ඇති අම්මලා ගෙදරදී ලුණු දෙහි දානවා නම් මේ ලුණු දෙහි ගෙඩිය පලනවා නේ. හතරට ඈලි වලට අපි කපනවා. වෙන්න වෙන විදිහට දෙහි ගෙඩිය කපනවා. නැත්නම් අපිට පුළුවන් දෙහි ගෙඩිය ඇතුළට මේ ලුණු කැට මේ තද කරලා මේ ඇතුල් කරන්න පුළුවන්. ඒ විදිහට මොන හරි ක්‍රමයක් මගින් අර පරිරක්ෂණ කාරකය දෙහි තුළට ඇතුල් කරනවා. එතකොට එතෙන්ද සිද්ධ වෙන්නේ මොකද්ද? මේ පරිරක්ෂණ කාරකය තුලින් නැත්නම් ලුණු යෙදීම තුලින් සිද්ධ වෙන්නේ මොකද්ද? බාහිර ආසෘතිය සිදු වෙනවා. ඒ මගින් මොකද වෙන්නේ? සුද්ධ ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය කරන ජලය ඉවත් වෙනවා. දැන් සුද්ධ ජීවීන් වර්ධනය වෙන්නේ තෙතමනිය මතනේ නේද? ජලීය උපස්තරයක් මත තමයි. එතකොට අර ජලය ඉවත් වෙනවා. ලුණු මගින් මොකද වෙන්නේ? ජලය ඉවත් වෙලා යනවා. අපි ඒක ගැන කතා කරමු ඉස්සරහෙදී. ඊට පස්සේ මොකද කරන්නේ? අර ලුණු යොදලා හිරුවෙලියේ වේලීම කරනවා. එතකොට වේලීමේදීත් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ මොකද වෙන්නේ? සුද්ධ ජීවීන් හා එන්සයිම වැඩිවීමට අවශ්‍ය කරන ජලය ඉවත් වෙලා යනවා. අර සූර්ය තාපය හිරුවෙලියේ වැටෙන්න වැටෙන්න අර ලුණු මේ දෙහිවල තියෙන අඩංගු වෙලා තියෙන ජලය ඉවත් වෙලා යනවා. නේ? වාෂ්ප වෙලා යනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? වාතය ඇතුළු නොවන විදිහට අපි දෙහි ගෙඩි ටික ඇසුරුම් කරලා තියාගන්න. එතකොට එතෙන්ද දැන් වාතය ඇතුළු නොවන ලෙසේ කියලා කිව්වේ ඒකයි. වාතය ඇතුළු වුණොත් මොකද වෙන්නේ? සුද්ධ ජීවීන් වැඩිවීමට පටන් ගන්නවා. වාතය ඇතුළු නොවන ලෙස කියලා කිව්වේ ඒකයි. එතකොට මොකද වෙන්නේ? අර වාතයෙන් තොර වුණාම සුද්ධ ජීවීන්ගේ වැඩිවීමටත් එයාලගේ එන්සයිම ක්‍රියාකාරීත්වයටත් අවශ්‍ය කරන වාතය නැති වෙලා ගියාම ඒව මර්ධනය වෙලා යනවා. එහෙනම් අපි කතා කරමු දුවේ පුතේ, දැන් බලමු අපි බාහිර ආශෘතිය කියන්නේ මොකද්ද කියලා. නැත්තම් මේ බාහිර ආශෘතිය සිදුවෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට අපි දැන් කලින් මම කිව්වා මේ දෙහිගෙඩිය තුලට මේ තියෙන ජලාණු සාන්ද්‍රණය වැඩි. නේ දෙහිගෙඩියක් කපනකොට මේ ඉස්ම බහිනවා. නේ ඉස්ම බහිනවා. එතකොට අපි මොකද කරන්නේ? අර ලුණු දෙහි දානකොට අපි මේ ජල ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. නැත්තම් තෙතමනේ අඩු කරගන්න ඕනේ. එතකොට තමයි අපිට ආහාර කල් තබා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් තෙත මාධ්‍යයක් තුල මොකද වෙන්නේ? සූත්‍ර ජීවීන් ඉක්මනට වැඩෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අර දෙහි ගෙඩිය පළලා අපි ඒකට ලුණු බාව ද්‍රාවණයක් යොදනවා. නැත්තම් ලුණු යොදනවා. නේද? එතකොට මේ ලුණු ද්‍රාවණය මොකද කරන්නේ? ජලාණු සාන්ද්‍රණය අඩු. නේද? ජලාණු සාන්ද්‍රණය මොකද වෙන්නේ? වැඩි තැනක සිට ජලාණු සාන්ද්‍රණය අඩු තැනකට ජලාණු ගමන් කරනවා. එහෙමනම් මොකද වෙන්නේ? වැඩි ජලාණු සාන්ද්‍රණයක සිට, දැන් බාහිර ආශ්‍රිතය තමයි මම පැහැදිලි කරන්නේ, වැඩි ජලාණු සාන්ද්‍රණයක සිට අඩු ජලාණු සාන්ද්‍රණයක් දක්වා අර්ථපාරගම්‍ය පටලයක් කරා ජලාණු ගමන් කිරීම තමයි අපි බාහිර ආශ්‍රිතය කියලා හඳුන්වන්නේ. ඒක දැන් එතකොට වැඩි ජලාණු සාන්ද්‍රණයක සිට. හොඳද? දැන් දෙහිවල තියෙන ඉස්ම මතක තියාගන්න උගටි. එතකොට මොකද වෙන්නේ? දෙහිවල ඉස්ම අඩු කරගන්න, නැත්නම් තෙතමනේ අඩු කරගන්න තමයි අපි ඒවට ලුණු දෙන්නේ. එතකොට ලුණු වල දර අඩු ජලාණු සාන්ද්‍රණයක් දක්වා අර්ථගාම පාරගාමී පටලයක් කරහා ජලාණු ගමන් කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය අපි බාහිර ආශෘතිය කියලා හඳුන්වනවා. එතකොට දෙහිවල ජලාණු සාන්ද්‍රණයට සාපේක්ෂව ලුණු ද්‍රාවණයේ තියෙන ජලාණු සාන්ද්‍රණය අඩු වෙමින් මේක බාහිර ආශෘතිය හොඳට සිද්ධ වෙනවා. තේරුණාද? එතකොට ලුණු ද්‍රාවණයේ ලුණු සාන්ද්‍රණය දෙහි තුලට ලුණු සාන්ද්‍රණයට වඩා වැඩි නිසා ලුණු අංශු දෙහි තුලට ගමන් කිරීම සිදු වෙනවා. එහෙමනම් විසරණය කියන්නේ මොකද්ද? විසරණය කියලා කියන්නේ සාන්ද්‍රණයේ වැඩි තැනක සිට සාන්ද්‍රණයේ අඩු තැනට අංශු ගමන් කිරීම. එතකොට බාහිර ආශෘතයේ ක්‍රියාවලිය සිදුවීම නිසා මොකද වෙන්නේ? සුද්ධ ජීවීන් වර්ධනයට අවශ්‍ය කරන ජල සක්‍රියතාවය අඩු වෙලා සුද්ධ ජීවීන්ගේ වැඩිම මර්ධනය සහ නැත්නම් යලගේ එන්සයිම ක්‍රියාකාරීත්වයත් එනහිටීම සිද්ධ වෙනවා. මේ දෙහිවලට ලුණු යෙදීම තුළින්. දැන් ලුණු කියලා කිව්වහම දෙහිවල විතරක් නෙවෙයි යොදන්නේ. මම කලින් කිව්වනේ මාළු ඇඹුල් තියලා දානවා, ජාඩි දානවානේ මේ අපි කල් තබා ගන්න ආහාරවලට. දැන් ඔයාලා දන්න දැන් ගොරක වුණත් අපි වේලපුවාම, දැන් ගොරක කියලා කියන්නේ පරිරක්ෂණ කාරකයක්. නමුත් අම්මලා ඒ ගොරකවලටත් ලුණු කැඩ ටිකක් දාලා තියෙනවා. ඒ මගේ මොකද වෙන්නේ? ඒ ආහාර ද්‍රව්‍යයේ තෙතමනේ පොඩ්ඩක් හරි නැදිලා තිබ්බොත් මොකද වෙන්නේ? අර ලුණු වලට උරා ගන්නවා. බාහිර ආශ්‍රිතයක් සිද්ධ වෙනවා. නේද? ඒ නිසා තමයි අර ලුණු කැට කීපයක් දාලා තියන්නේ. එතකොට අපිට අර සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න හැකියාව ලැබෙනවා කියන එක තමයි ඒ කියන්නේ. ඊගාවට අපි බලමු දුවේ පුතේ සරල පරිරක්ෂණ ක්‍රමයක් විදිහට ටොපි දෝසි සැදීම. දැන් අපිට මේවා ගෙදරදි කරන්න පුළුවන් දේවල්. නේ ලුණු දෙහි දාන්න අපිට පුළුවන්. ටොපි එකක්, දෝසෙ එකක් හදාගන්න අපිට පුළුවන්. නේ අපිට නැත්තම් කොස් තෙල් වියලීම නැත්නම් වේලා තබා ගන්න අපිට පුළුවන්. නේ අපිට ආහාර සුලභ කාලවලදී අපිට මේ වගේ ප්‍රයෝජන ගන්න. දැන් ගස්වල පල්ලේ වැටිලා නිකන් අරක් වෙලා නේද ඒවා යනවට වැඩිය අපිට මේ වගේ මේ හොඳට අපි මේ වගේ පිළිබඳ දැනුවත් වෙලා හිටියාම අපිට මේ පරිරක්ෂණ ක්‍රමයක් භාවිතා කරලා ඒ ආහාර පරිරක්ෂණය කරලා මේ කල් තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට ඒ වගේම අපිට නැති ප්‍රදේ කාලවලදී පාවිච්චි කරන්න පුළුවන්. දුලබ කාලවලදී නේ අපි සමාන තිනන වාරේ අවාරේ කියලා ගස්වල මේ ගෙඩි පල හට ගන්න කාල තියෙනවනේ. එතකොට අපිට නැති කාලවලදී මේවා ප්‍රයෝජන ගන්න පුළුවන්. නැත්නම් ඒ වගේම මිලෙන් අධික ලෙස දැන් දෙහි තියෙන සමහරක් කාලවලදී දුවපතේ මිල ඉහළ යනවා. අධික මිල. එතකොට අපිට පුළුවන් දැන් ලුණු දෙහි දාගත්තාම කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නේ අන්න ඒ විදිහට අපි සරල පරිරක්ෂණ ක්‍රමයේද මේ නිවසේදී අත්දැක බලන්න ඕනේ. ඔබ හදන්න පුතේ දුවේ පුතේ ඔයාලට ගැලීම් සටහන තියෙනවා පෙළ පොතේ ලුණු දෙහි හදන්නේ කොහොමද චට්නියක් හදන්නේ කොහොමද ටොෆියක් දෝසේ එකක් හදාගන්නේ කොහොමද ඒවා ගැලීම් සටහන් මගින් පිළිවෙලකට ඔබට දීලා තියෙනවා එතකොට මේ පිළිවෙලට ඔබ අනුගමනය කරා නම් ඔබට ආහාර කල්තබාගෙන මේ පරිරක්ෂණේ මින්ද්‍රව්‍ය හදාගන්න හැකියාව ලැබෙනවා හොඳයි අපි බලමු දැන් මේ ටොපි දෝසේ හැදීමේදී අපි ප්‍රධාන වශයෙන්ම අමුද්‍රව්‍යයක් විදිහට සීනි භාවිතා කරනවා නේ රස තියෙන්න ඉපේ රස සඳහා අපි අමුද්‍රව්‍යයක් විදිහට සීනි යොදා ගන්නවා හැබැයි සීනි කියලා කියන්නේ මෙතෙන්දී පරිරක්ෂණ කාරකයක් විදිහට වැඩ කරන දෙයක් තේරුණාද අපි සීනි අපි රස කරන්න ටොපියට සීනි දා ගන්න ඕනේ එතකොට අර උකු කිරි වලින් හදනවා නම් අපි ඒකත් සීනි තියෙනවනේ පෙන රහයින් අර රින් කිරි එක ඇත්තට රහදනේ ඒකට අර වැඩියෙන් පැන රස එකතු කරලා මේ සීනි එකතු කරලා තියෙන කොහොමද පරිරක්ෂණ කාරකයක් විදිහට අපි භාවිතා කරමු එතකොට කියන්නේ උකු සීනි ද්‍රාවණයක් යොදා ගන්න නේ රින් කිරි වල තියෙන උකු සීනි ද්‍රාවණයක් එතකොට මේකදී අපි බලමු ටොෆි දෝසි වගේ දේවල් හදනකොට අපි දැන් ඔන්න පරිරක්ෂණ ක්‍රමයේ තමයි දෝසි සෑදීම දෝසි හදන්න පුළුවන් අපිට අල දෝසි හදන්න පුළුවන් පුහුල් දෝසි හදන්න පුළුවන් වටක්ක දෝසි හදන්න පුළුවන් සමහරක් වෙලාවට කියනකොට නම් ඒ කියලා හිතනවා ඊනවට කාලෙ බැලුවා නම් ඒ වගේ රස නේ රස එක පාරක් දැක්ක නම් හැමදාම ඉල්ලනවා ඊට පස්සේ බලමු අපි මේ පරිරක්ෂණ ක්‍රමයේදී දැන් දෝසි හදනකොට අපි යොදන උපක්‍රම ඒකෙදිත් දැන් මේ සෑම එකෙදිම සේදීම කරනවා ඔයාලා බලන්න කොමුණු තැනකට ගියාම අම්මලා වැඩ කරනකොට හැම එකම සෝදලා ගන්නවා ඒ සෝදලා ගන්නේ ඇයි මේ සූත්‍ර ජීවීන් ඉවත් කරන්න නේ අපි හැම දෙයක්ම සෝදලා ගන්නවා ලුණු වතුරෙන් සෝදලා ගන්නවා උණු වතුරෙන් සෝදලා ගන්නවා ටැප් එකට අල්ලලා අපි ගලාගෙන යන වතුරෙන් හොඳට සෝදනවා මේ හැම සේදීමකදීම සිද්ධ වෙ කරන්නේ අපි බලාපොරොත්තු වෙන මූල ධර්මය තමයි සූත්‍ර ජීවීන් ඉවත් කිරීම ඒ වගේම තමයි මේ දෝෂි හදනකොට තාපයට භාජනය කිරීම කරනවා දැන් අපි උදාහරණයක් විදිහට ගන්න අල දෝෂය හදන්න. ඔබට පෙළ පොතේ දීලා තියෙන අල දෝෂය හදනවා. එතකොට අල දෝෂය හදනවා නම් අල ගෙඩි ටික හොඳට හොදන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ අපි? අල තම්බ ගන්න ඕනේ. අල තම්බනවා. දැන් තාපයට භාජනය කිරීම. එතකොට අල තැඹීමේදීත් මොකද වෙන්නේ? අර තාපය නිසා නේ උණුසුම නිසා සුද්ධ ජීවීන් හා එන්සයිම විනාශ වෙලා යනවා. ඊට පස්සේ මොකද කරන්නේ අපි? පරිරක්ෂක භාවිතා කරනවා. නැත්තම් සීනි යෙදීම සිද්ධ කරනවා සීනි යෙදීම වගේම මොකද වෙන්නේ සුද්ධ ජීවීන් වැඩිම මර්ධනය වෙනවා නැත්තම් බාහිර ආශ්‍රිතය සිද්ධ වෙලා මේ සුද්ධ ජීවීන්ට අවශ්‍ය ජලය නැත්තම් තෙතමනය නොලැබී යනවා ඊට පස්සේ මොකද කරන්නේ අපි සීනි දාලා මේ තාපය යොදාගෙනම අපි අර තඹපු මේ අල ටික සීනි සහිත මිශ්‍රණය හොඳට තාපය යොදාගෙන අපි මේ මිශ්‍ර කරගන්නවා මෙතෙන්දි මොකද වෙන්නේ තව ටිකක් අර තාපය නිසා මොකද වෙන්නේ සුද්ධ ජීවීන් හොඳට විනාශ වෙලා යනවා එතකොට මොකද වෙන්නේ අපිට ඒ මගින් අර ආහාර කල් තබා ගැනීම නැත්නම් පරිරක්ෂණය කර ගැනීමට උපකාරී වෙනවා දැන් අපි උදාහරණ කීපයක්ම කතා කරා ඒත් එක්ක මම වචන සමහරක් තැන්වලදී කිව්වා ජල සක්‍රීයතාවය කියලා ඒතොර ජල සක්‍රීයතාවය කියලා කියන්නේ දුවේ පුතේ මේ ආහාරයේ කඩන් වෙලා තියෙන සුද්ධ ජීවීන්ගේ වර්ධනයට හා එන්සයිම ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රයෝජන ගන්න පුළුවන් ජල ප්‍රමාණයට තමයි ජල සක්‍රීයතාවය කියලා කියන්නේ. නැත්නම් මං කලින් මේ වචනේ කිව්වා මම පැහැදිලි කරේ නෑ මේ වචනේ. ඒකයි මම මෙතෙන්දී කිව්වේ ජල සක්‍රීයතාවය කියලා කියන්නේ අර සුද්ධ ජීවීන්ගේ වර්ධනයට සහ එයාලගේ එන්සයිම ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රයෝජනවත් නැත්නම් අවශ්‍ය කරන ජල ප්‍රමාණයට තමයි ජල සක්‍රීයතාවය කියලා කියන්නේ. ඕනෑම ආහාර ද්‍රව්‍යක මේ ජල සක්‍රීයතාවයක් තියෙනවා. ඒකයි අපි අර වියලීම කරන්නේ. මේ සූර්ය තාපය යොදා ගන්න එකයි මේ තාපයට යොදා ගැනීම. සූර්ය තාපේ මගිනුත් නැත්නම් මේ සූර්යා මගිනුත් අපි තාපයක් යොදා ගන්න. නැත්නම් අපි ලිපේ තියලා මේ ගින්දර තියලා මේ අපි කරන්නේ එතනත් තාපයට භාජනය කිරීමක්. මේ දෙකම තාපයට භාජනය කිරීම යටතට තමයි ඇති වෙන්නේ. එතකොට එතනින් මොකද වෙන්නේ අර ජල සක්‍රීයතාවය නැත්තම් තෙතමනේ ඉවත් වෙලා යෑමක් සිද්ධ වෙනවා. ඊගාවට චට්නි සෑදීම. නේ? අපේ පෙළ පොතේ තියෙනවා චට්නි සෑදීම. ඒත් එකම තියෙනවා ඇඹුල් සියල් නැත්තම් මාළු ඇඹුල් සියල් දාන විදිහ. එතකොට මේ සෑම පරිරක්ෂණ ක්‍රමයකදීම මොකද්ද සිද්ධ වෙන උපා කියන්නේ අපි යොදන උපක්‍රම මොනවද? නේ? එතකොට මේ උපක්‍රම තුලින් අපිට සිද්ධ වෙන දේ මොකද්ද? මූල ධර්මීය මොකද්ද? ඒ විදිහට ඔබට වෙන වෙනම chart වලින් දක්වලා තියෙනවා. ඔබ හොඳින් අධ්‍යයනය කරන්න මම ඔබට මේ දැන් පැහැදිලි කරලා දුන්නා. මේ ලුණු දෙහි පැහැදිලි කරලා දුන්නා. වියලීම යටතේ අපි උදාහරණයක් සාකච්ඡා කරා. ටොපි දෝසි සෑදීම අපි සාකච්ඡා කරා. ඒ වගේ මම හිතන්නේ ඔබට මේ පැහැදිලි වුණා. අපි මේ යොදන පරිරක්ෂණ ක්‍රමයේ යටතේ අපි යොදා ගන්න උපක්‍රමය අනුව මොකද්ද සිද්ධ වෙන මූල ධර්මයේ කියලා. ඉතින් දුවේ පුතේ මේ ආහාර පරිරක්ෂණයේදී අපි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍ර ජීවීන් විනාශ කිරීම. ඒ වගේම එයාලගේ බීජාණු විනාශ කිරීම. මේ සූත්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සියල්ලම අඩපණ කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ තුලින් තමයි අපිට ආහාර කල් තබා ගැනීම නැත්නම් පරිරක්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. සූත්‍ර ජීවීන් පොඩ්ඩක් හොහිටියොත් ටක් ගාලා අර පරිරක්ෂණ සඳහා අපි යොදාගත් ආහාරයේ නරක් වීම සිද්ධ කරනවා. ඒත් එක්කම දුවේ පුතේ ඔබ බලන්න මං කලින් උච්චිවා වගේම ඔබට මේ ආහාර ද්‍රව්‍ය හදන විදිය ගැලීම් සටහන් වලින් දීලා තියෙනවා පෙළපොතේ. 72 73 74 පිටුවල ඔබට මේ ගැලීම් සටහන් මගින් දැන් ඔබ දන්නේ නැත්නම් මාළු ඇඹුල් තියල් සදන්න චට්නියක් හදාගන්න ඔබට පෙළපොතේ දීලා තියෙනවා. ඒ පෙළපොත අධ්‍යයනය කරලා ඒ පියවර ඔස්සේ ඔබ මේ එක නිවසේදී අත්හදා බලන්න පොඩක් ප්‍රවේශමේ මේ කාර්යයන් කරලා බලන්න. ආහාර පරිරක්ෂණ යටතේ මේ කියලා තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල ඔබ තමන්ගේ වැඩිහිටියෙක් සමග දෙමාපියෝ නැත්නම් අක්කලා නංගි කෙනෙක් ඉන්නවා නම් එයාලත් එක්ක එකතු වෙලා මේ ක්‍රියාකාරකම් වල නිරත වෙලා පොඩ්ඩක් බලන්න. ඉතින් හොඳයි දුවේ පුතේ අද අපි කතා කර ආහාර පරිරක්ෂණය ගැන මේ සාකච්ඡා කරා ගොඩක් දේවල්. ඔබ තවත් ඔබට තියෙනවා පෙළ පුතේ මේ අධ්‍යයනය කරන්න ඒ කොටස් ටික ඔබ අධ්‍යයනය කරන්න. මම මේ කතා කරේ විශේෂ කරුණු ටිකක්. එයටදී ඔබට ඉතිරි වෙලා තියෙන කොටස මේ පහසුවෙන් මේක අධ්‍යයනය කරගන්න පුළුවන්. අර යොදන උපක්‍රම සහ මූලධර්ම මොනවද කියලා ඔබට දැන් ඉතිරි තියෙන වගු වලින් අධ්‍යයනය කරාම ඔබට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම බලන්න පුතේ ඔබට අභ්‍යාසය මේ දීලා තියෙනවා. කෙටි ප්‍රශ්න හතරක් තියෙනවා. සරණ පරීක්ෂණ සරණ ආහාර පරිරක්ෂණය කිරීමේ සරල ක්‍රම මොනවද කියලා මං කලින් කතා කරා. පළමුවෙන්ම මොනවද අපි නිවසේදී භාවිතා කරන සරල පරිරක්ෂණ ක්‍රම මොනවද කියලා ඔබට දැන් පුළුවන්. ඒත් එක්කම සරල පරිරක්ෂණ ක්‍රමයට අදාළ උපක්‍රම හා මූලධර්ම වගුගත කරන්න කියලා තියෙනවා. මං කිව්වා යොදන උපක්‍රම මොනවද, ඒ මගින් සිද්ධ වෙන මූලධර්මයේ මොනවද කියලා. ඒ වගේම බාහිර ආශෘතිය හඳුන්වන්න කියනවා. ඊගා ප්‍රශ්න තියෙනවා. ආහාර පරිරක්ෂණය සඳහා පරිරක්ෂණ උපක්‍රම භාවිත කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා තියෙනවා. ඉතින් මේ කෙටි ප්‍රශ්න ටිකට ඔබ පිළිතුරු ලියන්න. එතන තවත් ඔබට අපහැදිලි තැන් තියෙනවා නම් පෙළ පොත පරිහරණය කරන්න දුවේ පුතේ. ඉතින් මම මෙතනින් සාකච්ඡාව නැවත කරනවා. සියලුම දෙනාට ආයුබෝවන් දුවේ පුතේ.